Honorable Lakshman Japa Aviyarthan.
Garu, Nujkarak Sabha Sabhapathumani. Visheshayenma ada ithamathma wedagath panathak idiripat karana me avasthave sansodhanayak. Mit ihatadi api mudal rajyamathumage kathaveddi යම් කාරණා පිළිබඳ කරුණු කීපයක් මතු වුණා. විශේෂයෙන්ම මහජන බැංකුව මේ රටේ ආරම්භ කරේ විශාල උදාර පරමාර්ථ කීපයක් මුල් කරගෙන. 1961 මහජන බැංකුව ආරම්භ කරේ මේ රටේ එවකට හිටපු රාජ්‍ය බැංකුව අතර ලංකා බැංකුව ඒ වගේම පෞද්ගලික බැංකු රාශියක් මෙරටේ තිබුණ දීර්ඝ කාලයක් මෙරටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර. නමුත් මහජන බැංකුව ඊට වඩා පුළුල් පරමාර්ථයක් ඇතුව මෙරටේ ආරම්භ කරේ ජනතාවට ඉතාමත්ම කිට්ටුවෙන් වැඩ කර හැකි ඒ වගේම ග්‍රාමීය ජනතාව ගැන කල්පනා කළා සමුපකාර ක්‍රමයේ පිළිබඳ කල්පනා කළා ටීබී ලංගරත්න මැතිතුමා 1961 මේ බැංකුව ආරම්භ කරන පණතක් මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා මහජන බැංකුව ආරම්භ කරා. විශේෂයෙන්ම ලංකා බැංකුව හා වෙනත් පෞද්ගලික බැංකු භාගී පොදු මහජනතාවට ඉටු වේ යුතු තිබුණු යම් යම් කරුණු ඉටු වුණා. ඒ වුණත් එසේ නොවුණු සේවාවක් සැපයීමට තමයි මහජන බැංකුව ආරම්භ කළේ. ඒ නිසා ඒ ආරම්භ කිරීමේ පරමාර්ථ බොහොමයක් ඒ කාලේ ඉඳලා මේ කාලේ වෙනකොට ඉටු කර ගැනීමට හැකියාවක් ලැබුණා. විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව අතර ඒ සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාවයන් සමහර පෞද්ගලික බැංකු වලින් ඉෂ්ට නොවු නිසාත් ඒ වගේම ලංකා බැංකුවට ඒ සියලු දේවල් ඉෂ්ට කරන්න හැකියාවක් නොමැති නිසාත් මහජන බැංකුවේ එවකට ඉඳපු ආරම්භක අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉඳලා මේ මෑත ඉතිහාසයේ වෙනකන් යම් යම් කාරණා පිළිබඳ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරපු මේ රටේ ඉතාමත් වැදගත් බැංකුවක් මහජන බැංකුව ජාතික වස්තුවක් හැටියට තමයි අපි සලකන්නේ. මේ රටේ රාජ්‍ය බැංකු ජාතික වස්තුවක් වස්තුන් හැටියට තමයි අපි සලකන්නේ. විශේෂයෙන්ම ඇමරිකාවේ ආර්ථිකය කඩන් වැටෙන වෙලාවේ අපිට ඒ බලපෑම ආපු අවස්ථාවේදී මේ රාජ්‍ය බැංකු දෙක අපිට විශාල සේවාවක් කරා. විශේෂයෙන්ම ලංකා බැංකුවත් මහජන බැංකුවත් කියන මේ බැංකු දෙක අපේ ජාතියට විශාල සේවාවක් කරා. ඒ නිසා මේ බැංකු දෙකේ යම් යම් කටයුතු පිළිබඳ සංශෝධනයන් කරන අවස්ථාවර වෙනකොට අපේ යුතුකමක් තියෙනවා මේ රාජ්‍ය ආයතන හැටියට විශේෂයෙන්ම රාජ්‍ය බැංකු හැටියට මේවා ආරක්ෂා කර ගැනීම සඳහා මහජන නියෝජිතයන් හැටියට මේ ගේන අනපනත් වලදී යම් කිසි බලපෑමක් සිද්ධ වෙනවද එයින් මේ බැංකුවල රාජ්‍යභාවයට හානියක් වෙනවද කියන එක පිළිබඳ අපි ඉතාමත් විමසිල්ලෙන් බලනවා ඒකට ප්‍රධාන හේතුව තමයි ප්‍රධාන වශයෙන් මේ රටේ ආරම්භ කරපු මේ බැංකු පමණක් නෙවෙයි අපිට විවිධ අවස්ථාවේදී විවිධ බලපෑම් ආපු හැම අවස්ථාවකදීම රටේ අර්බුදයක් ආපු අවස්ථාවවලදී ඒ වගේම රටට බාහිර අභ්‍යන්තර අර්බුද තියෙන අවස්ථාවවලදී ඒ වගේම බාහිර බලවේග වලින් රටට යම් බලපෑම් තියෙන අවස්ථාවවලදී රටේ ආර්ථිකයට විශාල ශක්තියක් දීපු ආයතන තමයි මේ බැංකු දෙක විශේෂයෙන්ම මහජන බැංකුවත් ලංකා බැංකුවත් කියන බැංකු දෙක. ඒ වගේම රටේ සංවර්ධනයට විශාල දායකත්වයක් දෙනවා. දැන් එරාන් වික්‍රමරත්න මැතිතුමාගේ කතාවේදී ඒ වර්ෂවල මේ රටේ ආර්ථිකයට ඒ වගේම මේ රටේ භාණ්ඩාගාරයට විශේෂයෙන්ම දෙන ලද මුදල් ප්‍රමාණය ඔහු සඳහන් කරා. ඒ නිසා මේක ජාතික සංවර්ධනය සඳහා ලාභ ලබන ඒවායින් විශාල කොටසක් වැය කරනවා. ඉතින් එහෙම තියෙන අවස්ථාවකදී තමයි අපි බලන්නේ මොකද අපි හුඟක් උදාහරණයක් දැක්කා DFCC බැංකුව NDB බැංකුව මේ බැංකු දෙකම ක්‍රමයෙන් පෞද්ගලිකරණය වුණා. ඒ නිසා තමයි අපිට බයක් ඇති වුණේ යම් යම් අවස්ථාවලදී ගන්න තීන්දුව. මේ යම් යම් කාරණා නිසා සමහර වෙලාවට මේක පෞද්ගලිකරණයකට තල්ලු වෙන්න පුළුවන් නිසා තමයි අපි යම් අදහස් කීපයක් මේ ප්‍රකාශ කරන්නේ මේ සංශෝධන කීපයක් ගේන බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අපිට සාධාරණ සැකයක් තියෙනවා සමහර කාලවලදී කරපු යම් යම් කාරණා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ යම් යම් වකවානුවල මේ පෞද්ගලිකරණය පිළිබඳ විශාල උනන්දුවක් දැක්වුවා. ඒ වගේම පෞද්ගලිකරණය පිළිබඳ යම් යම් කටයුතු කිරීමේදී ඒවයි ප්‍රතිඵලත් රජයට ප්‍රධාන වශයෙන් ලැබුණේ නැහැ සමහර අවස්ථාවල. ඒ නිසා මේක නැතුව ද්‍රවස්තම් ප්‍රාග්ධනය වැඩි කර ගැනීම සඳහා අවශ්‍යතාවයක් තියෙනවා. ඒක අපි අවිවාදයෙන් පිළිගන්න. මේ රටේ ලංකා බැංකුවත් ප්‍රාග්ධනය වැඩි කර ගැනීම සඳහා මෙවැනි තීන්දු කීපයක් ගත්තා. ඒ වගේම මහජන බැංකුවේ මේ බිලියන එක තියෙන ප්‍රාග්ධනය, ඒ බිලියනයක් තියන්නේ සම්පූර්ණයෙන් බැංකුවට පරිහරණය කරන්න පුළුවන් වත්කම, අනිත් ඒවා සාමාන්‍යයෙන් රටේ ට්‍රෙෂරිය තියෙනවා. මේ බිලියනය ප්‍රාග්ධනය බිලියන 50 දක්වා වැඩි කරගත යුතුයි කියලා අපි පිළිගන්න. මොකද මේ කාලය ඇතුළත අවශ්‍ය වෙන්නේ බිලියන 13යි. නමුත් 2030 වර්ෂයේ 2040 වර්ෂයේ වෙනකොට මේ ප්‍රාග්ධනය බිලියන 50 දක්වා වැඩි කරන්න ඕන. මොකද මමත් බැංකු නිලධාරියෙක් හැටියට වසර ගාණක් බැංකුවක සේවය කරා. ඒ නිසා මේ ප්‍රාග්ධනය ඇති වටිනාකම විශේෂයෙන්ම බැංකුවක් ඉදිරියට ගෙනියන තරංකාරී ස්වභාවයකදී අනිකුත් පෞද්ගලික බැංකු එක්ක ගනුදෙනු කරනකොට තරංකාරී ස්වභාවයකට යනකොට රාජ්‍ය බැංකුවල වත්කම ප්‍රාග්ධනය වැඩි වෙන්න ඕන. ඒ නිසා මේ ප්‍රාග්ධනය වැඩි කර ගැනීම අද රටේ අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ප්‍රාග්ධනය වැඩි කර ගන්නකොට මේ අපි ගන්න සමහර සංශෝධනමේ තීන්දු මේ රටේ ජනතාවට බල නොපාන ආකාරයට, විශේෂයෙන්ම බියක් ඇති නොවන ආකාරයට මේ කාරණය පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕන. එතකොට ඒ බැංකු වෙළඳපොලේ අද විශාල තරඟයක් තියෙනවා. ඒ තරඟය අවම වශයෙන් ඒ තරඟයට මුහුණ දෙන්න මේ ප්‍රාග්ධන අවශ්‍යතාවය පිළිබඳ කිසිම සැකයක් නැහැ. මොකද තව කාලයක් යනකොට පෞද්ගලික බැංකු මේ ප්‍රාග්ධනය වැඩි කරගෙන මේ රාජ්‍ය බැංකුත් එක්ක තරඟයකට එන ස්වභාවයක් අපිට පේනවා. ඒ නිසා මේක ප්‍රාග්ධනය ශක්තිමත් කරගෙන මේක ඉතාමත් ඉහළ මට්ටමකට ගේමේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නායකර මත මහජන බැංකුවේ අයිතිය දියකර හැරීමට යම් ඉඩකඩක් තියෙනවා නම් අපේ යුතුකමක් තියෙනවා මේ නායකර පිළිබඳ ගන්නා තීන්දු පිළිබඳ නිශ්චිත වශයෙන්ම මොනාකාරයටද කියන එක පැහැදිලි කර ගැනීමක් කරන්න. ඒ නිසා විශේෂයෙන්ම මුදල් ඇමතිවරයා මේ පිළිබඳ මේ ගරු සභාව
කරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
මට තව විනාඩියක් දෙනවා. මුදල් ඇමතිවරයා මේ පිළිබඳ මේ ගරු සභාව දැනුවත් කළ යුතුයි. අපි ඉරාන් වික්‍රමත්මැතිතුමාගෙන් පැහැදිලි කිරීම කීපයක් අපි ඉල්ලුවා. මොකද ආරම්භයේ සකස් කරන ලද පනතේ කවර වගන්ති සංශෝධනය කරනවාද කියලා. එතුමා පැහැදිලි කරා සංශෝධනය කරන වගන්ති. එතුමා 12 වෙනි වගන්තිය ගැන කිව්වා. හැබැයි ඒ 12 වෙනි වගන්තිය වෙනස් නෙවීම තුළ විශේෂයෙන්ම මේක වෙන්නේ නැහැ කියලා කිව්වා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා අපිට මේ පසුකාලීන ලබාගත් ණය මුදල් වෙනුවෙන් බැංකුවේ කොටස් හිමිකම් ලබා දීමට කල්පනා කරනවාද? දැන් මේ කොටස් හිමිකම් වෙනත් කාලයකට යනකොට පෞද්ගලික අයට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවාද? එවැනි තත්ත්වයක් මේකෙන් ඇති වෙනවද කියලා. එතකොට මේ අපි දන්න විදිහට සමුපකාර බැංකුවලින් අවශ්‍ය මුදල සපයා ගන්න කල්පනා කරනවා. ඒ නිසා සමුපකාරවලින් මේ මුදල් ලබා ගත්තනම් ඒ සමුපකාර කඩා නොවැටෙන කෝපරේටිව් බැංක්ස් මේවා සභා කඩා නොවැටෙන්න ඕන. ඊළඟට අමාත්‍යවරයාට විශේෂ බලයක් මේ සංශෝධන මගින් ඉදිරිපත් කළ තියෙනවා. මේක සංශෝධනයකින් තියෙනවා. අමාත්‍යවරයාට විශේෂයෙන්ම දීර්ඝකාලීන හා මධ්‍යකාලීන ණය ප්‍රදාන කිරීමේ කාර්ය 15(1) ආවගන්ති යටතේ බැංකුව වෙත රජය විසින් ණයට දෙනු ලබන මුදල් වලට අතිරේකව අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතුව බැංකුව විසින් ඍණපත්‍ර නිකුත් කිරීම මගින් මුදල් රැස් කර ගන්න ලැබේ හැකිය. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ ඇමතිවරයාට මෙච්චර බලතලයක් අවශ්‍යද? මේ ක්‍රෙඩිට් කොමිටිය තියෙනවා. ඊළඟට මැනේජ්මන්ට් එක තියෙනවා. එතකොට සෙන්ටර් විශේෂයෙන්ම සෙන්ටර් බැංක් එකේ අධීක්ෂණය තියෙන්න ඕන. මේවා අයින් කර යුතු නැහැ. ඒවා තිබුණට මේ ප්‍රාග්ධනය වැඩි කර ගැනීමේ පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. එතකොට මේකේ අමුතු දෙයක් අමාත්‍යවරයාට මේ බලය අවශ්‍යයි. එතකොට ඒ අමාත්‍යවරයා වෙනස් වෙන්න පුළුවන්, වෙන රජයක් වෙන්න පුළුවන්, ඒගොල්ලෝ වෙන තීන්දුව ගන්න පුළුවන්. ඒ නිසා එහෙම අවශ්‍යතාවයක් මට පේන්නේ නැහැ. ඒ නිසා ඒකට සංශෝධනයක් ලබා දිය යුතුයි කියලා මගේ අදහසක් තියෙනවා. එතකොට නිකුත් කරන ණයකර කොටස කොටස් බවට පත් කරන් නොකරන බවට සහතිකයක් මේ සභාවට අවශ්‍යයි. ඒ නිසා තමයි අපි 4 වෙනිදා සංශෝධනයක් ගේන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කාරණය පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මේක තවත් කෙනෙකුට පෞද්ගලික කෙනෙකුට මිලට ගැනීමේ හැකියාවක් තියෙන බෑ. එහෙම වුණොත් දැන් මේගොල්ල සදාන් කර සේවකයන්ට මේක මිලදී ගන්න පුළුවන්. හැබැයි සේවකයව මිලදී ගත්ත හැම අවස්ථාවකදීම පෞද්ගලික අංශය පෞද්ගලිකව ඒ සේවකව කොටස් විකුණලා තියෙනවා. එවැනි තත්ත්වයක් ඇති වුණොත් පෞද්ගලික අංශයට කොටස් ගැනීමට හැකියාවක් නැති ආකාරයට නායකර කොටස් නිකුත් නොකිරීමට සාධකයක් දෙනවා නම් ඒ පිළිබඳ ගැටුවකුත් නැහැ. එතකොට ඒ ප්‍රශ්නවලට උත්තර නොදුන්නොත් විශාල අර්බුදයක් ඇති වෙන්න පුළුවන් රටේ කර්මාන්ත ඒ වගේම සාමයේ බිඳ වැටෙන්න මේ කාරණාවලට.
කාලය අවසන්.
අරු සභාපතිතුමනි මම යෝජනා කරනවා නායකර කොටස බවට පත්කොට නිකුත් නොකර බවට සාහතිකයක් මේ සභාවට ගරු ඇමතුමා විසින් ලබා දිය යුතුයි කියලා. ඒ නිසා කරුණාකර ඒ පිළිබඳ අවධානය යොමු කරලා අපි මේකට සහයෝගය දෙනවා. මේ සංශෝධන ඔබතුමාලගේ පැත්තෙන් ආණ්ඩුව පැත්තෙන් ගේන්නේ නැත්නම් අපිට ඒ සංශෝධන ගේන්න සිදුවෙන බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා ගරු විමල් රත්නායක.
ගරු සභාපතිතුමනි, මහජන බැංකු පනත සංශෝධනය කිරීමේ මේ විවාදයේදී කරුණු කීපයක් ජනතා විමුක්ති පැත්තෙන් ඉදිරිපත් කරන්න කැමැති. ගරු සභාපතිතුමනි, මූලික වශයෙන් අපි දකිනවා මේ ආණ්ඩුව මේ පනත සංශෝධනය ගෙන එන්නේ මහජන බැංකුව සතු ප්‍රාග්ධන හැකියාව වැඩි කිරීමේ අරමුණ කියන එක ඉදිරිපත් කරමින් වුණාට 2016-2017 අවුරුදුවල මුදල් ඇමතිවරයාගේ අයවැය ලේඛනවල පැහැදිලිව සඳහන් කළ තිබෙනවා රටේ ආර්ථිකය තවත් ලිබරකරණය කළ යුතුයි. ඒ අනුව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ රාජ්‍ය බැංකුවල කොටස් නිකුත් කළ යුතුයි කියන එක අයවැය යෝජනාව. ඒ අයවැය යෝජනාවට එන්නේ අපි පැහැදිලිව දන්නවා ආණ්ඩුව ලෝක පුරාම අසාර්ථක වී තිබෙන ඉතාම යල් පැන ගිය මේ නවලිබරල්වාදී ආර්ථිකය තමයි කරගහගෙන යන්නේ. ඒ නිසා 2008 මුළු ලෝකයේම ආර්ථිකය බිඳ වැටිලා කැපිටලිසම් වල ප්‍රධානම මර්ධස්ථාන වෙච්ච ඇමරිකාව ධන ගහන මට්ටමට බිඳ වැටලා තිබෙද්දිත් මේ ආකාරයේ ලිබරල්කරණයන්ට බැංකු ලක් වෙලා මුළු මහත් ඇමරිකන් ආර්ථිකය මුළු මහත් යුරෝප ආර්ථිකය මාස දෙක තුනකදී බිඳ වැටෙන ගරු සභාපතිතුමනි, රාජ්‍ය බැංකු ලිබරල්කරණය කිරීම හරහා ඒවා සහ මුලින්ම ධනපති සමාගම් සහ ඉතාම ඉහළ වැටුප් ලබන කළමනාකරුවන්ගෙන් කෙරිච්ච බරපතල වැරදි නිසා තමයි ඇත්තටම එක හේතුවක් වුණා ඒ බැංකු බිඳ වැටේ. ඒ වෙලාවේ ලංකාවට ඒ ලෝක ආර්ථික අර්බුදයේ බලපෑමෙන් මූල්‍ය අර්බුදයෙන් අපි බේරුණේ ඒ වෙලාවේ අපේ රටේ හිටපු සෑම වාමාංශික පමණක් නෙමෙයි ධනේශ්වර ආර්ථික විද්‍යා උගතුන් පවා කියපු දේ තමයි අපේ රාජ්‍ය බැංකු පද්ධතිය මූල්‍ය පද්ධතිය රජයේ සතුව තිබිච්ච නිසා ඒ ලිබරල්කරණයට උපරිම වශයෙන් ලක් නොවී තිබීම නිසා තමයි අපි ගැලවුණේ කියලා. නමුත් අපි දන්නවා මේ රජයේ රටේ ජනතාවගේ බදු මුදලින් ගොඩනැගිච්ච ව්‍යාපාර රටේ ජනතාවගේ බදු මුදලින් මහන්සියෙන් ගොඩනැගිච්ච මේ දැවැන්ත සංස්ථා ඒවා දැනටමත් ඉතාම ඉහළ ධනවත් දේශීය සහ විදේශීය පුද්ගලයන්ට සමාගම්වලට මිලදී ගැනීම සඳහා අපේ රටේ පමණන්නේ ලෝකෙම රාජ්‍ය දේපල විවිධ නම්වලින් ඒ ධනවතුන්ට සඳහා විකිණීමට අවශ්‍ය කරන නීති රීති සකස් කිරීම තමයි පහුගිය අවුරුදු 15-20 ලෝකෙ පුරාම සිද්ධ වෙන්නේ. අපි ගත්තා අපේ රටේ ගත්තත් ඉතා ඔය ඉන්වෙස්ට්මන්ට්ස් කියලා එන ඒවායින් ඉතාම කලාතුරකින් තමයි ගරු සභාපතිතුමනි අපේ රටේ අලුතෙන් සමාගමක් හදලා කර්මාන්තයක් හදලා ඒ කර්මාන්තය දියුණු කරලා රටට රැකියා සහ ආදායම් ගෙනා දීලා තියෙන්නේ. බොහෝ වෙලා තියෙන්නේ රටේ ජනතාවගේ බදු මුදලින් හදලා නඩත්තු කරලා ගොඩනගලා ඊට පස්සේ මේ එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා අන්තර්ජාත පක්ෂ දේශපාලන දූෂණය විසින් බිඳ වැටුවාට පස්සේ හොරගම් කළ වැටුවාට පස්සේ අන්න ඒක මිලදී ගන්න තමයි ගොඩක් සමාගම් ඇවිල්ලා තියෙන්නේ. අද මහජන බැංකුවේ තත්ත්වය ගත්තත් මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ එකතුව ගත්තා අපි දැක්කා ශ්‍රී ලංකා න්‍යායාලයන්ස් එකට බිලියන් 102ක් ශ්‍රී ලංකා න්‍යායාලයන් එක ණයයි මහජන බැංකුවට ලංකා බැංකුවට සහ කංජේ සංස්ථාවට. එතන මේ බිලියන් 102න් 3 පංගුවක් අපි හිතුවොත් මහජන බැංකුවටයි තියෙන්නේ කියලා ඒවා අපි දන්නවා පැහැදිලිවම ශ්‍රී ලංකන් එයාලන්ස් එක නොමිල දුවල දුවන්නේ ටිකට් වලට තමයි මිනිසු ගෙනියන්නේ නමුත් දූෂණය නිසා අක්ෂාත කළමනාකරණ නිසා මිද වැටිච්ච ඒවා නමුත් ඒකේ වන්දිගමනලා තිබෙන්නේ මහජන බැංකුව හරහා රටේ ජනතාව දැන් ශ්‍රී ලංකන් එයාලන්ස් එක විකුණනවා ඒ ශ්‍රී ලංකන් එයාලන්ස් එකට ණය දීලා අනාත වෙච්ච මහජන බැංකුව ඊළඟට විකුණනවා ඔබතුමාලේ විකිණීමට ඊටාම ආපූරු නම් දාන ඒ නිසා ඔබතුමාලට බැංකුව ශක්තිමත් කරන්න අවශ්‍ය නම් බැංකුවේ ප්‍රාග්ධානයේ ශක්තිය වැඩි කරන්න අවශ්‍ය නම් කළ හැකි කරුණු ගොඩක් තිබෙනවා එහෙසා කරු සභාපතිතුමනි මේක අපි නම් මේ සන්දර්භයෙන් අයින් කරලා මේක දිහා බලන්නේ නැහැ නමුත් නිශ්චිත වශයෙන් මා ඊටා බරපතල ලෙස කරුණු දෙකක් අනු දක්වනවා මේකෙන් අපේ රටේ මේ තියෙන ඊටාම ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකෙන් එකක් හෙට නෙමෙයි මේ පනත අපි මේක අද තමයි පාර්ලිමේන්තුවේ මේ පනත අද විවාද කරලා අද සම්මත කරන්න තිබුණේ එතකොට ජනතා මිතුර පැත්තෙන් අපි පක්ෂනායක රැස්වීමද ඉල්ලුවා මේක ජාතික සම්පතක් සහ මුලින් විනාශ කිරීමක් මේක නිකම්ම නිකම් වත්තක් දෙනවා වගේ කන් නෙමෙයි මුළු රටේ ආර්ථිකය හදවත විනාශ කරනවා මේක යම්කිසි මොහොතකදී ඒ නිසා අඩුම ගානේ මේකනේ ජනතාව දැනුවත් කරන්න අවස්ථාවක් ලබා දෙන්න ඒ නිසා අද මේක ඡන්ද ගන්න එපා කිය. ඒ අනුව තමයි අපේ ඉල්ලීමට අනුව තමයි අද විවාද කරලා සැප්තැම්බර් මාසේ මුල සතියේට දැන් මේකේ විවාදය අරගෙන ඡන්ද ගන්න තියෙන නිසා වෘත්තීය සමිතිය වලට ජනතාවට අවස්ථාවක් ලැබෙනවා ආණ්ඩුව කෝටි ගණන් වේදන් කරමින් අර පත්‍ර දැන්නින් දාලා තියෙන මහජන බැංකුව විකිණෙන්නේ නැහැ කියලා. නමුත් අපි ස්ථිරම කියනවා මේක මහජන බැංකුවේ විකිණීමේ ක්‍රියාවලියේ මේ වල කපලා තියෙන්නේ. වෙන ආණ්ඩුවක් හෝ මේ ආණ්ඩුව තිබුණොත් ඒක ඇණේ ගහයි. කිසි සැකයක් නැහැ. ඒ නිසා අද මේක කනත්තර ගෙනියන වැඩේ තමයි අද මේ පනතෙන් වෙන්නේ. වල දැමීම ඊළඟ ආණ්ඩුවකින් කරයි. ඒ නිසා අපි පැහැදිලිවම මේ රටේ ජනතාවට කියනවා අපි කොරහේ කිඹුලු දකින පිරිසක් නෙමෙයි. අපි බොරු බිල්ලු මවන පිරිසක් නෙමෙයි ගරු සභාපතිතුම. ජනතා මිතුර වශයෙන් ගත අපි දෙයක් පරිස්සමින් අධ්‍යයනය කළා සාධාරණත්වයන් තමයි කියන්නේ. අපි 1, 2, 5 කළා කියන්නේ නැහැ. ඉතින් ස්ථිරවම අපි කියන්නේ මෙතන තියෙන්නේ නව ලිබරල්කරණය ඇතුළේ රාජ්‍ය බැංකු විකිණීම. තේරස පළවෙනි කරුණ තමයි මේ මම කියන්නම් විශේෂයෙන්ම මේ බැංකු පනත ගැසට් පත්‍රයක් වශයෙන් ආපු වෙලාවෙම समस्त ලංකා බැංකු සේවා සංගමය එහි වෘත්තීය සමිති නායකයන් මේ පිළිබඳව අපවත් දැනුවත් කළා උන් මාත සාකච්ඡා තිල මීට මාස දෙකකට පමණ කලින් මේක දැනුවත් කළා සර් මේක මේ බැංකු සංශෝධන පනතහරා කොහොමද මේ පෞද්ගලීකරණය වෙන්නේ කියන එක මම කෙටියෙන් කියන්නම් මොකද පියවර හතරකින් මේක වෙන්නේ පළවෙනි පියවර ගරු සභාපතිතුමනි බැංකුවේ බලයලත් ප්‍රාග්ධනය වැඩි කිරීම සහ මහජන බැංකුවේ කොටස් හිමියා යන්න විග්‍රහ කළ නෛතික ප්‍රතිපාදන ඉවත් කිරීම දැන් මුල් පනතේ 12 වෙනි වගන්තිය අනුව මේකේ කොටස් එක කොටසක් රුපියල් 50 බැගින් කොටස් 120,000කට බෙදලා තියෙනවා. එතකොට මේක වැඩි කරන්න ඕනේ කියන්නේ. කිසි විවාදයක් නැහැ. මේක රුපියල් බිලියන් 50ට වැඩි කිරීම සම්බන්ධ විවාදයක් නැහැ. මොකද කාලානුරූපව ඒක කළ හැකි. කළ යුතුයි. නමුත් ඒ 12 වෙනි වගන්තිය ඉතා සඳහන් කළ තිබෙනවා කරු සභාපතිතුමනි මෙන්න මේ කාරණය. මොකද්ද? මේ කොටස් රජයේ සඳහා රජයේ වෙනුවෙන් ඒ කොටස් දැරිය යුතුයි කියන එකක් 12 වෙනි පනතේ 12 වෙනි වගන්තියේ දෙකේ තිබෙන්නේ මොකද්ද රජයේ සඳහා සහ රජයේ වෙනුවෙන් ওই කොටස් දැරිය යුතුයි කියන එක දෙක 12 තුන්වෙනි වගන්තියේ කියනවා සමූපකාර්ය සමිති විසින් දායක වීම සඳහා ඉතිරි කොටස් මණ්ඩලය විසින් විවෘතව තිබිය යුතුයි දැන් මේ සංශෝධනය මොකද්ද කරලා තියෙන්නේ මේ සංශෝධනයෙන් අලුත් සංශෝධනයෙන් කරු සභාපතිතුමනි අලුත් පනතේ සංශෝධනයෙන් මොකද්ද කරන්නේ දැනට මුදල් මණ්ඩලයේ සතුව තිබෙන බලය අපේ රටේ මුදල් මොනිටරි බෝඩ් එකට තිබෙන විශේෂ බලයක් රටේ මූල්‍ය ස්ථාවරතාවය සහ මිල ස්ථාවිභාවය හැදීම සම්බන්ධව ප්‍රධාන වකීමක් තියෙන මූල්‍ය මණ්ඩලය ඒකට දේශපාලන ඇඟිලි ගැසීම නැතුව නෙමෙයි නමුත් මූල්‍ය මණ්ඩලය කියන්නේ අර මුදල් අමාත්‍යංශය වගේ දේශපාලන ආයතනයක් දේශපාලන ලෙසම මෙහෙවන ආයතනයක් නෙමෙයි. විශේෂයෙන් මහ බැංකු වංචාවෙන් පස්සේ මූල්‍ය මණ්ඩලයේ බරපතල ලෙස ජනතාවගේ අවධානය යොමුලා තිබෙන නිසා මූල්‍ය මණ්ඩලය යම්කිසි පරිස්සමකට දැන් ලක් වෙලා තිබෙනවා. දැන් අපි කතා කරන ගොඩක්ම මේ වගවීම පිළිබඳව දේවල් හැම පැත්තෙම චෙක් ඇන් බැලන්ස් විදියට යන විදිය ගැන ඒව වැඩි වෙන්න ඕන කාලෙක ලෝකෙ පුරාම කරලා තියෙන කරු සභාපතිතුම දැන් බාසල සම්මුතිය අනුව තමයි මේක කරන්නේ. දැන් බාසල සම්මුතිය මොකක්ද කියන්නේ? අනාගතයේ ඇති විය හැකි ආර්ථික අනතුරු වළක්වා ගන්න හැම බැංකුවකටම කියනවා ප්‍රාග්ධනයෙන් මෙන්න මෙච්චර 15%ක් නැත්නම් 12%ක් එක එක අධියර 90 ප්‍රාග්ධනය මෙතරම් ප්‍රමාණයක් තබා ගත යුතුයි කියන. ඒ කියන්නේ බැංකුවල ආරක්ෂා වෙනුවෙන් ආපු සමහර යෝජනා බාසල සම්මුතිය තිබෙනවා. එතකොට බැංකුවල ආරක්ෂාව කරු සභාපතිතුමනි මහා බැංකුව මංකොල්ලකෑ වගේ හොරකන් නිසාම නෙමෙයිනේ. පාලකයන් පාලනාධිකාරීන් ගන්න වැරදි තීන්දුව නිසා තමයි බැංකුව වැටලා තියෙන්නේ. දැන් ලේමන් බ්‍රදර්ස් වැටුනේ බොන්ඩ් ස්කෑම් එකකින් නෙමෙයිනේ. ලේමන් බ්‍රදර්ස් වැටුනේ බොන්ඩ් ස්කෑම් එකකින් නෙමෙයි. ඒ වගේ ඒ නිසා අපි කියන්නේ දැන් මුදල් මණ්ඩලය තව ශක්තිමත් කරන්න ඕන වෙලාවක් තමයි අපි ඉන්නේ. ඇත්තම දැන් මහා බැංකුව බැඳුම් කර වංචාවේ මොකද්ද ඔප්පුනේ? මේ මහා බැංකුවේ කටයුතු තවත් පාලනයට තවත් පරීක්ෂාවට තවත් විධිමත් විය යුතුයි කියන්නේ. හැබැයි ආණ්ඩුව මොකද්ද කරන්නේ? ආණ්ඩුව කරන්නේ සභාපතිතුමනි ඒ මුදල් මණ්ඩලය අයින් කරනවා. 1960 පනතේ තියෙන 60 ගණන් වලේ පනතේ තියෙන 61 පනතේ තිබෙන මුදල් මණ්ඩලයේ වගකීම සහ මුලින්ම මේ සෑම සංශෝධනයකම අයින් කළා තිබෙනවා. සෑම සංශෝධනයකම අයින් කළා තිබෙන විතර නෙමෙයි මම මුලින් කිව්වා 61 පනත තිබෙනවා කොටස් කරුව කියලා කියන්නේ රජය සහ සමුපකාර සමිති කියලා. දැන් අලුත් සංශෝධනය මොකද්ද කරලා තියෙන්නේ? ඒ කොටස් හිමියන් කවුද කියන එක ආණ්ඩුව අයින් කරලා තිබෙනවා. ඒත් එහෙම තමයි. දැන් කෙලින්ම බැංකුව විකුණන්න යන්න කලින් ඒ විකිණීමට අවශ්‍ය කරන පසුබිම මුලින් හදාගන්න එක තමයි මේ පනතෙන් කරන්නේ. ඒක ඇමතුමා ඒ අර්ථයෙන් කිව්ව එක ඇත්ත. ඒසත් පළවෙනි අදියර තමයි මහා මුදල් මණ්ඩලය මේකෙන් අයින් කිරීම කොටස් හිමියන් කියන එක කවුද කියන එක නිශ්චිත බා කරලා තිබෙච්ච එක නීතියෙන් නිශ්චිත කරලා තිබෙච්ච එක ඉවත් කරලා තිබෙනවා සංශෝධනය මගින්. ඊට පස්සේ ගරු සභාපතිතුමනි දෙවැනි පියවර මොකද? දෙවැනි පියවර තමයි වැඩි කරන ලද බලය ලත් ප්‍රාග්ධනය ලබා ගැනීමට ණයකර නිකුත් කිරීමේ ක්‍රියාවලියෙන් රජයේ මැදිහත් වීම ඉවත් කිරීම. ගරු සභාපතිතුමනි 61 පනතට අනුව තිබෙනවා ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මුදල් ඇමතිවරයා විසින් දෙනු ලබන අනුමැතිය ඇතුව මිස කිසිම ණයකරයක් නිකුත් කළ නොයුතුයි කියලා. දැන් මේකෙන් දැන් ඒකට කලිනුත් ණයකර නිකුත් කරන්න මහජන බැංකුවට පුළුවන්. මහජන බැංකුවට ණයකර නිකුත් කිරීමේට බාධාවත් තිබුණේ නැහැ කලිනුත්. හැබැයි ඒක කරද්දී තිබුණා යම්කිසි පියවරක් මුදල් මණ්ඩලයේ අවසරය ඇතුව තමයි කළ යුත්තේ. දැන් මුදල් මණ්ඩලයේ කරපු පිස්සු තමයි අපි මහ බැංකුව වංචාවල හස දකින්නේ. ගිනුමක්වත් නැති අර්ජුනාලෝසියස්ගේ පර්පචුවල් ට්‍රෙෂරිස් එකට ලංකා බැංකුව කෝටි ගණන් සල්ලි දුන්නේ. ඒ මුදල් මණ්ඩලයේ ඒ තියෙන අඩුපාඩුකම මැද්දේ. නමුත් දැන් මුදල් මණ්ඩලයත් අයින් කරලා මොකද කරන්නේ? තමුන් ආසලා තවදුරටත් මේ ණයකර නිකුත් කිරීමේ ක්‍රියාවලියේ රජය අයින් කරලා බැංකුවේ පාලන අධිකාරියට පත් කරනවා. දැන් බැංකුවේ පාලන අධිකාරිය කියන්නේ කවුද? බැංකුවේ පාලන අධිකාරිය කියලා කියන්නේ ආණ්ඩුවේ ඇමතිවරයා පත් කරන සභාපතිවරයා. අධ්‍යක්ෂක මණ්ඩලය. මම ඒකයි ඔබතුමාට කිව්වේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නැත්නම් ආණ්ඩුවේ විවිධ දේශපාලන ව්‍යාපෘති වලට ආණ්ඩුවේ ණය කපා හැරීමේ ව්‍යාපෘති වලට බහදර බැංකුව ලංකා බැංකුව තමයි බිලි වෙන්නේ. So unsolicited proposals වලට ඒවට අදාළ කරන ව්‍යාපෘති වලට මේ බැංකුව තමයි බිලි වෙලා තියෙන්නේ. ඔබතුමා දන්නා පසුගිය කාලේ
මන්දිරේ විනාඩි දෙකක් තියෙනවා.
ඔබතුමා තා විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමනි අද කතිකයොත් වැඩි නැති නිසා මේක ජාතික වශයෙන් වැදගත් නිසා ඒ නිසා මම ඉල්ලා කියන දේ තමයි දැන් මේකේ මුදල් මණ්ඩලය අයින් කළා තියෙන්නේ. يعني පරීක්ෂාව අධීක්ෂණය අවශ්‍ය යුගයක ගරු සභාපතිතුමනි මේක ඉවත් කළා තිබෙනවා. ඒක ඉතාමත්ම මෙහෙම තමයි මේ 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 විකිණීම සඳහා යන්න හදන පාර. ඒ වගේම තමයි දැන් මුදල් මණ්ඩලය අයින් කරලා ඉතුරු කරලා තියෙන්නේ කවුද? දේශපාලන මැදිහත් වීමට අවශ්‍ය කරන එක ඉතුරු කරලා තිබෙනවා. දැන් මේක විනිවිද මේක දැන් කාර්යක්ෂම කිරීම නම් අවශ්‍ය ඇත්තටම අයින් කරන්න මුදල් ඇමතිවරයා. මුදල් ඇමතිවරු තමයි හැම වෙලාවෙම ආණ්ඩුවේ දේශපාලන ප්‍රොජෙක්ට් වලට බැංකු පාවිච්චි කරලා බැංකු විනාශ කරලා තිබෙන්නේ. හැබැයි ගරු සභාපතිතුමනි මොකක්ද කරලා තියෙන්නේ? මුදල් ඇමති ඉතුරු කරලා මුදල් ඇමතිවරයාගේ මැදිහත් වීම ඉතුරු කරලා මොකක් හරි අධීක්ෂණයක් මොකක් හරි තාක්ෂණික මට්ටමකින් තීන්දුවක් ගන්න ඉඩක් තියෙන මුදල් මණ්ඩලය වගකීම අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? ආණ්ඩුවට ඕන වෙලාවට දේශපාලන වැඩෙත් කරගන්නවා. ඒ වගේම බැංකුව අනාථ වෙච්ච වෙලාවට බැංකුවට තමයි කොටස් තුන ගන්න අවස්ථාවක් ලැබෙනවා. මොකද අපි බරපතල ලෙස විරුද්ධ වෙනවා මුදල් මණ්ඩලය ඉවත් කිරීම පිළිබඳ. තුන්වෙනි පියවර මොකද්ද කරු සභාපතිතුමනි? තුන්වෙනි පියවර තමයි මේක විකිණීමේ ක්‍රියාවලියේ කොළඹ කොටස් වෙළඳපොළ හරහා නිකුත් කිරීමට කටයුතු කරන ණයකර කොටස්පවට පරිවර්තන කළ හැකි නායකරලස නිකුත් කිරීමට අවශ්‍ය නෛතික පසුබිම සකස් කිරීම. ගරු සභාපතිතුමනි, දැන් බලන්න මේක 61 අංක 29 දරන පනතේ 43 වෙනි වගන්තියේ තියෙනවා නායකරවල ආකෘතියට ගෙවිය යුතු පොලියේ ප්‍රමාණය, නායකර බේරා ගැනීමට ඇති කාලය හෝ කාල ආකාරය මේවා සියල්ලම තීන්දුව කරන්න බලය ඒ වෙලාවේ තිබුණා මුදල් ඇමතිවරයාට පවරලා. මොකද මේක යම්කිසි පරීක්ෂාවක් ලක් කරන්න ඕන. නමුත් දැන් මේකෙන් මොකද්ද කළා තියෙන්නේ? මේකෙන් කළා තියෙන දේ තමයි බැංකුවටම සම්පූර්ණ බලය දීලා තියෙනවා. බැංකුව විසින් නිකුත් කරපු ණයකරවලට අදාළ කරන දේවල් තමන්ට ගෙවන්න බැරි නම් රජයාප වෙන්නෙත් නැහැ. මීට කලින් රජයාප වුණා. ණයකර ගෙවීමේ ගැටලුවක් ආවම රජයාප වුණා. දැන් බැංකුවේ අයිතිකාරය ආණ්ඩුව කියලා කියනවා. මේක පුදුම ආණ්ඩුවක්. දැන් බැංකුවේ අයිතිකාරය ආණ්ඩුව. හැබැයි ආණ්ඩුව අප වෙන්නේ නැහැ. තමන්ගේ බැංකුව ගන්න ණයකරයකට ප්‍රශ්නයක් වුණොත් ගෙවන්න. ඒ කියන්නේ ගරු සභාපතිතුමනි, තමන්ට අයිති සමාගමක් තිබෙනවා. ඔබතුමා නම් සමාගමේ අයිතිකරුවා. ඔබතුමා ගන්න ඔබතුමාගේ සමාගම ණයක් ගන්නවා නම් ඔබතුමා කොහොමද කියන්නේ මම ණයට වගේ කියන්නේ නැහැ කියලා. මොකද්ද එතකොට මේ කරන්නේ? ආණ්ඩුව බොරුවට කියනවා අපි තමයි අයිතිකාරයෝ කියලා. හැබැයි ඒක මම පනතට නැස් කරනවා. මොකද්ද ගරු සභාපතිතුමනි, හැබැයි ණයකරයක් අරගෙන ගෙවීම සම්බන්ධ ගැටලුවක් ඇති වුණොත් අපි වගේ කියන්නේ නැහැ. ඒ කියන්නේ මීට කලින් අවස්ථා 10කදී 15කදී මේ මහජන බැංකුවට ප්‍රාග්ධනය සම්පාදනය කළා තියෙනවා රටේ ඒකාබද්ධ අරමුදලේ. එකට හේතුලා තියෙන්නේ බැංකුවේ වංචා දූෂණ වලට වඩා මේ දේශපාලන වශයෙන් 1960 ගණන් 70 ගණන් ඉඳලාම වෙච්ච විවිධ අඩුපාඩුකම්. නමුත් දැන් ඔබතුමාලා මොකද කරන්නේ? බැංකුව ණය කර අරගෙන ගෙවා ගන්න බැරි වුණාම බැංකුවට කියනවා ඕගොල්ලෝ ගෙවන්න කියලා. ඔගොල්ලෝ ගෙවා ගත යුතුයි කියලා. මට විනාඩියක් ඔබතුමා දෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා කරු සභාපතිතුමනි, අපි දකින දේ තමයි මෙන්න මෙතන තමයි ඉන්නේ ප්‍රශ්නය. බැංකුවට තමන්ගේ ණයකාර ගෙවා ගන්න බැරි නම් ණයකරේ දුන්න මිනිහට බැංකුව කොහෙන් හරි සල්ලි දෙන්න ඕනේ. ඒක සභාපතිතුමා තමන්ගේ ඉඩකඩම් විකුණලා එක දෙන්නේ නැහනේ. ඒත් අනිවාර්යෙන් බැංකුවට සිද්ධ වෙන දේ තමයි තමන්ගේ ණයකර ගත්ත කෙනාට බැංකුවේ කොටස් විකුණලා හරි දෙන්න වෙන්නේ. අන්න එහෙම තමයි මේ පෞද්ගලීකරණය වෙන්නේ. මම මේක සම්බන්ධ කරන කරු සභාපතිතුමනි, මේ කොටස් වෙනදපලට ආවට පස්සේ මොකද වෙන්නේ? මම මෙතන හෑන්ඩ්ෂොට් කරනවා. මේ බලන්න ඒෂියා මනි කියන වෙබ් පේජ් එකේ තියෙනවා බැංක් ඔෆ් චයිනා ඒම්ස් බිග් ඉන් ලිටිල් ශ්‍රී ලංකා. ඔබතුමා දන්නවා කොටස් වෙනදපොලේ කොටස් මේ දී ගැනීමේදී ලංකාවේ ලියාපදිංචි බැංකුව වලට අයිතියක් වෙනවා, වැඩි අයිතියක් වෙනවා. එතකොට බැංක් ඔෆ් චයිනා එක 2018 මාර්තු 12 ලංකාවේ ලියාපදිංචි කරලා තිබෙනවා. 2018 සැප්තැම්බර් වලදී ඔපරේෂන්ස් පටන් ගන්න තියෙනවා. ඔවුන් මාස 3කදී ලාභ ලබන ආසනක් බවට පත්ලා තියෙනවා. ඔවුන්ගේ ප්‍රධාන විධායක නිලධාරියා කියනවා මොකද්ද? 2025 වෙනකොට ඒගොල්ලෝ ලංකාවේ නම්බර් 1 ෆොරින් බැංක් එක වෙනවා කියලා. අපිට චීනෙත් එක විශේෂ ප්‍රශ්නයක් නැහැ. මොකද්ද වෙන්න පුළුවන්කම තියෙන්නේ? අද ලංකාවේ ලොකුම ලෙන්ඩර් චීනේ. ලෝකෙ ගත්තත් එහෙමයි. ඒත් මොකද්ද වෙන්න යන්නේ? මේ කොටස් ණයකර නිකුත් කරලා ගෙවා ගන්න බැරි වුණාම මේවට කොටස් ඉක්ුණන්න ගියාට පස්සේ මේවාල ලංකාවේ කවුරු ගත්තත් එකයි. නමුත් වැඩිපුර වෙන්න දෙයට පුළුවන් දේ තමයි මේ විදේශීය බැංකු චීන වෙන්න පුළුවන්, ඇමරිකන් වෙන්න පුළුවන්, ඒවයින් මේවා ගන්න පුළුවන්. ඒ නිසා අපි අවසාන වශයෙන් ආණ්ඩුවට කියන්නේ ගරු සභාපතිතුමනි, මට මේ සම්බන්ධ විශේෂ වෙනම හැඟීමකුත් තිබේ. මොකද මේකෙන් රටේ ආර්ථික විනාශන විතරක් නෙමෙයි, මේක අතිවිශාල සේවක පිරිසක් වැඩ කරනවා. මගේ අම්මත් මේ බැංකුවේ වැඩ කරපු නිලධාරිනියක්. අපි දන්නවා අපිට මේ බැංකුව හරහා අපිට ඉගෙන ගන්න අපේ සුරක්ෂිතභාවයක් අපේ දෙමාපියන්ට ලැබුණා. අද උන් විශ්‍රාම වශයෙන් ඉඳෙද්දිත් උන්ට ඒ සුරක්ෂිතභාවය තිබෙනවා. නමුත් අපි දන්නා ප්‍රමුඛ බැංකුවේ වැඩ කරපු සේවක සේවිකාවන්ට, වෙනත් බැංකුවල වැඩ කරපු සේවක සේවිකාවන්ට ඒ අයිතිය නැහැ. අදත් අපේ දෙමාපියන් යම් කිසි සුරක්ෂිතභාවයක ඉන්නවා. මොකද ස්ථාවර බැංකුවක වැඩ කරපු ඒ අයිතිය අද වැඩ කරන සේවක සේවිකාවන්ගේ දරුවන්ටත්, අනාගතයේ එන්න ඉන්න සේවක සේවකයන් දරුවන්ටත් ඒක ලැබිය යුතුයි. ඒ නිසා අපි කියන්නේ කරුණා කළා කැපිටල් එක වැඩි කරන්න අපි එකට උදව් කරන්න. නමුත් බැංකුවේ මේ
ආයකරණිකුත්
ක්‍රීම විකිණීම තීරණ කොන්දේසි සහ මුලියම් නැති කරන්න, මුදල් මණ්ඩලය නැවත මේකට බලයට පත් කරන්න මේක ඇතුළේ කියන ඉල්ලීම කරමින් මේ සම්බන්ධ සංශෝධන අපි ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා කියමින් මට වැඩිපුර වෙලා දුන්න ස්තුතිය පළ කරමින් මම කතාව
අවසන් කරනවා. කරු තුසාර ඉන්දුලි නමරසේන.
බොහොම ස්තුති මර ඔච්චර නැතිනවා. බොහොම ස්තුති ගරු මන්තුමනි මට වෙලාව ඔච්චර
තියෙනවා. 10 minutes.
ඕකේ තැන්ක් යූ. අද දවසේ මහජන බැංකු සඳහා නව සංශෝධන කීපයක් ඇතුළත් කරන අවස්ථාවේ මේ කෑම පැය අපි ආරංචි වෙන පරිදි මහජන බැංකුවේ සේවකයන්ගේ විරෝධතාවයකුත් සකස් වෙලා තියෙනවා. ඉතින් මේක තමයි මම හිතන්නේ බලාපොරොත්තු වෙන්නේ තේකෝප්පේ කිඹුල්ලු දකින්න එක තේකෝප්පේ කුණාටු මවාගෙන යම්කෙසේ සාධාරණ හේතුවක් මත යම්කිසි අවංක උත්සාහයක් දරන හැම අවස්ථාවකම මේ ආකාරයේ තේකෝප්පේ කිඹුල්ලු දකින්න එක ගැන මම විශේෂයෙන් කනගාටු වෙනවා. විශේෂයෙන් මුලාසනේ ගරු කතානායකතුමනි, අපි මේ හැම දෙයක්ම කරන්න සද්භාවයෙන් මිසක් මේවා පොකට් එකේ දාගෙන ගෙදර අරයන්නවත් මේක රජයේ වාසිදායක ආකාරයකට පාවිච්චි කරන්නවත් එහෙම අදහසකින් නෙවෙයි. අපි දැක්කා පහුගිය අවස්ථාවන්වල ඒ බැංකු පවත්වාගෙන ගිය හැටි, බැංකු කළමනාකරණය කරපු හැටි අපි හොඳටම දැක්කා. මැණික් ගල් කියලා කිරිවාන ගල් බැංකුවල තැන්පත් කරලා සුරක්ෂිත කරලා ඒ ලංකාපුත්‍ර බැංකුවලට ඒ ලංකාපුත්‍ර බැංකුවේ තිබිච්ච සල්ලි වලට වැඩේ දුන්න හැටි අපි දැක්කා. එතකොට 2222 වී හැටියට සඳහන් වෙන ඒ හැඳුනුම්පත් අංක වලින් මුදල් බාපු හැටි, ඒ අරමුදල් පවත්වාගෙන ගිය හැටි, සල්ලි හොයපු හැටි, හම්බ කරපු හැටි අපි හොඳටම දැක්කා. ඉතින් මේ එහෙම යුගයක් පහු කරලා ඇවිල්ලා රට තුල මූල්‍ය ස්ථාවරත්වයක් හදලා රටේ මූල්‍ය ආයතන ශක්තිමත් කරන්න හදන මේ උත්සාහය තුල මේකටත් මේකෙත් කිඹුල්ලු දකින්න ගැන අපි විශේෂයෙන් කනගාටු වෙනවා. දැන් විශේෂයෙන් අපි දැන් මහජන බැංකුව 1900
ඕඩර් ප්ලීස් ඔන්ඩබල් තුරණ සිංගම් will take the chair.
ප්ලීස් කොන්ටිනියු.
ඔව්, 1961 අංග 29 දරන මහජන බැංකු පනත මගින් ස්ථාපිත කරපු මහජන බැංකුව 1961 තිබිච්ච සමාජ ජීවිතය හෝ ආර්ථික සලස්ම නෙවෙයි, ඒ ආර්ථික වටපිටාව නෙවෙයි අද දවසේ තියෙන්නේ. එදා තිබුණු එදා මූලික වශයෙන් අරමුණු කරගත්තේ මහජන බැංකුව ගොඩනගනකොට ග්‍රාමීය බැංකු කෘෂිකර්මය හා සම්පකාර ව්‍යාපාරය වගේ දේවල් දියුණු කිරීම සඳහා තමයි මූලිකම අරමුණු වෙලා තිබුණේ. හැබැයි ග්‍රාමීය බැංකු එක්කම සම්පකාර ව්‍යාපාර කියන කාරණාවට අමතරව අද මේ ව්‍යාපාරික ලෝකේ මේ තාක්ෂණික සමාජය තුළ අද බැංකුවක් ඊට එහා ගව් ගානක් ඊට එහා හිතන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒකේ අරමුණු සහ ක්‍රියාකාරීත්වයන් සහ කළමනාකාරීත්වයන් විවිධ වශයෙන් ඒක නවීකරණය විය යුතු තියෙනවා. දැන් මේක අරමුණු ප්‍රධාන වශයෙන් බැංකුව සතුව තියෙන ප්‍රාග්ධනය වැඩි දියුණු කිරීම. ප්‍රාග්ධනය වැඩි වෙනවා කියලා කියන්නේ බැංකුවක් තුළ ඒ බැංකුවේ මූල්‍ය ශක්තිය වැඩි වෙනවා කියලා කියන්නේ ඒවා නැවත ණය මගින් නැවත ආයෝජන මගින් මේ රටේ විධිමත් ඒක ආර්ථික වර්ධනයක් ඇති කරන්න බලපාන කාරණයක්. කොහේ හරි මුළු ගැහිලා ගුළු ගැහිලා තියෙන ගුලි ගැහිලා තියෙන සල්ලි ටිකක් ඒවා බැංකුවකට විධිමත් විදියට ඇවිල්ලා බැංකුවේ ඒ මූල්‍යමය ප්‍රාග්ධනය වැඩි වෙලා ඒවා නැවතත් ණය ක්‍රියාවලිය මගින් මහජන සභාව අතරට ගිහිල්ලා රටේ ජාතික නිෂ්පාදනය වැඩි වෙලා ඒවත් තුළින් විවිධ ඉපැයීම් ඇති වෙලා විවිධ ආදායම් ලබන්නන් ඇති වෙලා මේ රට තුළ දැවන්ත නිෂ්පාදන ක්‍රියාවලියක් ඇති කිරීම තමයි මේකේ අවසාන හරය. ඉතින් ඒ නිසා මේක පිළිබඳව වැරදි විදිහට දකින එක ගැන අපි විශේෂයෙන් අපි කනගාටු වෙනවා. දැන් අද මහජන බැංකුවේ සේවකයෝ ටික එළියට බස්සලා තියෙනවා දවල් කෑම පැයි මෙන්න මහජන බැංකුව පෞද්ගලීකරණය කරන්න හදනවා, මෙන්න මේ බැංකුව විනාශ කරන්න හදනවා, මේ බැංකුව තම ගොඩනගපු බැංකුවට කරන්න තියෙන ලොකුම අපරාධය මේ ආණ්ඩුව කරන්න හදනවා කියලා වැරදි විදිහට මහජන බැංකුවේ සේවකයන් අතර මතයක් හදලා දැන් නැවත කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරන්න හදනවා. මේ හදන්නේ මහජන බැංකුවේ තියෙන කීර්තිනාමය විනාශ කරන්න. මේකෙන් ගරු මන්ත්‍රීතුමනි, මහජන බැංකුවේ ඉන්න සේවකයින්ට වැරදි මතයක් පොම්ප කිරීම තුළ ඔවුන්ගේ මනස අවුල් කරනවා විතරක් නෙමෙයි, මහජන බැංකුවේ මුදල් තැන්පත් කරලා ඉන්න ගිණුම් අයිතිකාරයන්ට, ඒ කියන්නේ මහජන බැංකුවේ ගණදෙනුකාරයන් අතර වැරදි මතයක් ඇති කරලා වැරදි සංකල්පය මිනිස්සුන්ගේ ඔළුවල ඇති කරලා හැම කෙනෙක්ම දැන් මහජන බැංකුවේ තියෙන මුදල් ටික එළියට අදින්න ගත්තොත් මහජන බැංකුවේ තැන්පත් කරලා තියෙන සල්ලි ටික ආයාපහුව ඉල්ලුවොත් අර අර අපි පහුගිය කාලේ දැක්කා වගේ සමහර මූල්‍ය ආයතන බරපතල විදිහට එක රැයෙන් කඩාගෙන වටන අපි දැක්කා වගේ මහජන බැංකුවේ තියෙන කීර්ති නාමයට මේ කළලා ඇති වුණොත් ඒක මහජන බැංකුවත් විනාශ වෙනවා. මේ හදන මහජන බැංකුවත් කන්න. අනිත් හැම දෙයක්ම විනාශ කරුවා වගේ මහජන බැංකුවේ තියෙන කීර්ති නාමය පළුදු කරලා මහජන බැංකුවත් විනාශ කරන කඩාකප්පල්කාරී ක්‍රියාවලියකට තමයි මේ ලෑස්ති වෙන්නේ. මහජන බැංකුවේ කීර්ති නාමය විනාශ කරනවා. සේවකයන් අතර නොසන්සුන්තාවයක් ඇති කරනවා. මහජන බැංකුවේ මුදල් තැන්පත් කරපු ගණදරුකාරයන් අතර නොසන්සුන්තාවයක් ඇති කරනවා. ඔවුන්ට බැංකුව පිළිබඳව තියෙන විශ්වාසනීයත්වය නැති කරනවා. එතකොට බැංකුවේ තැන්පත් කරලා තියෙන මුදල් ආපහු ඉල්ලනවා. එතකොට මේ බැංකු ක්‍රියාවලිය තුළ ඒ ගලාගෙන යන ක්‍රමානුකූලභාවය විනාශ කරන්න තමයි මේ හදන්නේ කියන එකත් මම විශේෂයෙන් මේ අවස්ථාවේදී කියනවා. මේගොල්ලෝ මෙහෙම තමයි. ඉඩම් පණත වෙන වෙනොත් ඕක තමයි. අපේ රටේ අස්සක් මුල්ලක් නෑර මායින් ගම්මානවල ගොවි ජනපදවල ඉඩමක ඔප්පුවක භූමියක අඟලක අයිතියක් නැති අපේ අහිංසක මිනිස්සුන්ට අපේ ආණ්ඩුව මේ රජයේ මැදිහත් වෙලා එයා ඒ ඉඩම් ඔප්පුවල අයිතිය අපි දෙන්න හදනකොට බැස්ස එළියට මෙන්න ඇමරිකාවට මෙන්න පිටරටට ඉඩම් ටික විකුණන්න මෙන්න ගහන ගැටයක් කියලා අද බෑවා කෙබරයක්. ඒ මිනිස්සුන්ව සම්පූර්ණයෙන් රට ඇවිස්සුවා. ගියා අධිකරණයට ගිහිල්ලා කිව්වේ වෙනත් දෙයක්. පළාත් සභාවල තියෙන ඉඩම් අයිතිය පිළිබඳව තීරණය කරන්න මහාණ්ඩුවට බෑ කියලා උසාවියට ගියා. මහ ජනතාව අතරට ගිහිල්ලා කිව්වා මෙන්න පුංචි වණ්ඩාගේ උක්කු බණ්ඩාගේ කිරිමැණිකාගේ තියෙන අක්‍රකාල මෙන්න ඇමරිකාවෙන් ගන්න ඇමරිකාවට සපෝට් එකක් කරනවා කියලා වැරදි මතයක් ඉදිරිපත් කරුවා. එහෙම කරලා ඒ ඉඩම් පණුව තුලින් අපි මේ රටේ ජනතාවට දෙන්න සූදානම් වෙලා තිබුණු සහනයන් සහ ඒ සියලෝම ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ඒක සම්පූර්ණයෙන් කාලා දැම්ම විනාශ කරලා දැම්මා. ඉඩම් පණතර කර ඒක. එතකොට අද දැන් මේ වෙනකොට කවදාවත් නැතු. අද වෛද්‍ය වර්ජනයක් දැන් අද රෝහල්වල වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද ක්‍රියාත්මක කරලා. දැන් මේක දැන් අද රෝගීන් මේක කියන්නේ හැමදාම මාසෙකට එක සැරයක් මේගොල්ලංග මේ ජවනිකාව කරනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කිසිම හේතුවක් කිසිම සාධාරණ හේතුවක් නැතු. අදත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද විරෝධතාවයක නිරත වෙනවා. ඒගොල්ලෝ වර්ජනයක නිරත වෙනවා. දැන් මේක පුරුද්දකට ගිහිල්ලා දැන් රජයෙන් පිළිගන්න අවශ්‍යතාවයක් තියෙනවනම් සෞඛ්‍ය ඇමතුමාගෙන් පිළිගන්න ඕනකමක් තියෙනවනම් ඒ අයට දේශපාලනික අවශ්‍යතාවයක් තියෙනවනම් දේශපාලනීය ගැටලුවක් තියෙනවනම් මේ අයට පුරුවන් කරු මන්ත්‍රීතුමනි මේවා රජය සමග කතා කරන්න ජනාධිපතිවරයා සමග කතා කරන්න අගමැතිතුමා සමග කතා කරන්න සෞඛ්‍ය ඇමතුමා සමග කතා කරන්න
ඔබතුමාට විනාඩි දෙකක් කියන්නේ.
ඔව් මේ අයට පුළුවන් මේ තමන්ගේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න. හැබැයි අහිංසක රෝගීන් කියන්නේ දැන් මේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉතාමත්ම අසාධාරණ විදියට මොනවාද මේගොල්ලන් ඉල්ලීම්? එක ඉල්ලීමක් තමයි වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම. මේක ඉල්ලීමක්. ඉතින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය මෙතෙක් කාලයක් නීතිගත කරලත් නැත්තම් මෙතෙක්පත් වෙච්ච කිසිම ආණ්ඩුවක් ඒ පිළිබඳව අවධානය යොමු කරලත් නැත්තම් මේ ආණ්ඩුවට දැලිපිහියට බෙල්ල තියලා මේක කරාපිය කියලා බල කරලා ඒ අය සමග සාකච්ඡා කරලා නැත්තම් අහිංසක රෝගීන් මේ කිලෝමීටර් 50ට උදේ පාන්දර ඇහැරිලා ඉස්පිරිතාලවලට එන අපේ දුෂ්කර ගම්මානවල අහිංසක රෝගීන්ගේ ජන ජීවිතය සහ ඔවුන්ගේ ජීවිතාවදානම හැල්ලෝට තියලා මොකද්ද මේ නිලධාරීන් මේ කරන්නේ? ඒ වෛද්‍ය අධ්‍යාපනයේ මූලික ප්‍රමිතිය තීරණය කරන්න අවශ්‍යයි. ඒක වෘත්තිකයින් අවශ්‍යයි. මේක පිළිබඳ විද්වතුන් මේකට සම්බන්ධ කරගන්න අවශ්‍යයි. වෛද්‍ය සභාව මේ සඳහා සම්බන්ධ කරගන්නට අවශ්‍යයි. සෞඛ්‍ය ඇමතිවරයා සහ අමාත්‍යාංශ නිලධාරීන් මේකට සම්බන්ධ කරගන්න අවශ්‍යයි. මේක ප්‍රමිතීන් පිළිබඳව සාකච්ඡා කරලා මතවාදයක් හදාගන්න අවශ්‍යයි. ඒ කරුණු කාරණා සඳහා විධිමත් පියවරවන් රාශියක් ගන්නට තියෙද්දි අහිංසක රෝගීන්ගෙන් මේ ආකාරයෙන් පිළිගන්න කටයුතු කිරීම පිළිබඳවත් මම විශේෂයෙන් කනගාටු වෙනවා. දැන් මම ඒක තමයි දැන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා නම් මේ රජය එක්ක සෞඛ්‍ය ඇමතිවරයා එක්ක ඒක කරුණාකරලා කෙටියෙන් කියලා ඒක සෞඛ්‍ය ඇමතිවරයා හෝ රජයත් එක්ක ඒගොල්ලෝ කතා කරගන්න ඕනේ. හැබැයි මේ ආකාරයෙන් අද මහජන බැංකුව අලෙවි කරනවා, මේක පෞද්ගලීකරණය කරනවා, ලක් කරනවා කියලා මහජන බැංකුවේ ඉන්න සේවකයන් උසන්සුන් කරලා පාරට දානවා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයේ රෝහල්වල ඉන්න වෛද්‍යවරුන් ටික වර්ජනය කරලා අපේ අහිංසක ඔව් මට තව තප්පර 30ක් දෙන්න මම කතා වුණාත් අපේ අහිංසක රෝගීන්ගේ
ජීවිතය එක්ක සෙල්ලම් කරනවා. අපිට සකයි මේ සේරම් මේ එකට කතා කරලා එකට සැලසුම් කරලා කරන සැලසුම් සහගත ක්‍රියාවලින්ද කියන එක අපිට සකයි. එනිසා අපි රජයක් හැටියට අපි මේ රටේ මූල්‍ය ශක්තිය තහවුරු කරුවා. ඒ මූල්‍ය ස්ථාවරය අපි තහවුරු කරුවා. මේ හදන්නෙත් මහජන බැංකුව කාලා විනාශ කරලා දාන්න නෙවෙයි, කිරිවාන ගල් තියලා බැංකුවල තිබිච්ච සල්ලි පොට්ටනි එළියට අදින්න නෙමෙයි, බැංකුව තුළ තියෙන මූල්‍ය ස්ථාවරය ශක්තිමත් කරලා ඒ තුළින් ජාතික නිෂ්පාදන ක්‍රියාවලිය වැඩිදියුණු කරලා මේ රට තවත් සංවර්ධනය කරලා මහජන බැංකුවත් මේ රටේ ඒ තබාගෙන යන කීර්තිනාමයත් ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න මිසක් මේ මහජන බැංකුව විනාශ කරන්න නෙවෙයි. කඩාකප්පල්කාරීන්ගේ මේ වගේ අවලාද වලින් විශේෂයෙන් ජනතාවට පරිස්සම් වෙන්න අපි පණිවිඩයක් දෙන්න ඕනේ බව සිහිපත් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම
ස්තුතියි. ස්තුතියි. ඊළඟට කරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 15යි.
අරු සභාපතිතුමනි, අද දින අපේ රටේ මූල්‍ය ශාස්ත්‍රයේ කේන්ද්‍රීය වගකීමක් ඉෂ්ට කරන රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකු පනත සංශෝධනය කිරීම සඳහා රජය දරන උත්සාහය විවාදයට ලක්වෙන අවස්ථාව. මහජන බැංකුව විශේෂ පනතකින් පාර්ලිමේන්තුව ඇතිකරපු රාජ්‍ය බැංකුවක්. ඒ වගේම 956 පළවෙනි ප්‍රගතිශීලී ආණ්ඩුව විසින් මේ රටේ සම්පකාර ෆෙඩරල් බැංකුවක්. ඒ වගේම ආර්ථික පුනර්ජීවනය සඳහා බිහිකර කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය හා ණය සහයෝගය අරමුණු කරගෙන මහජන බැංකු පනත සකස් කළා. එයට පෙරාතුව එහි නම සම්පකාර සංවර්ධන බැංකු පනත ඇටියට. බන්දුල ගුණවන් මැතුමත් සඳහන් කරා, පිලිප් ගුණවර්ධන මැතුමා මේ පනත කෙටුම්පත් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඕනෑම මූල්‍ය බැංකුවක් ඇති කිරීමේ ක්‍රියාවලියේ දේශපාලන අර්බුදයක් ඇති වෙනවා. ඒ ඇති වුණු දේශපාලන අර්බුදය නිසා ඒ පනත ඉදිරිපත් කරන්න එයා අන්නුවට බැරි වුණා. මම සිහිපත් කරනවා ටීබී ලංගරත්න මැතුමා මේ පනත පාර්ලිමේන්තුවට නම වෙනස් කළා, ඉදිරිපත් කරලා එතුමාගේ කතාවෙදිම කියනවා එය නම පමණයි වෙනස් කරේ කියලා. ඒ නිසා රාජ්‍ය බැංකු ඇතිකරන ස්ථාවරය හුදෙක් පෞද්ගලික අංශයට ඒ ශේස්ත්‍රයට ඇතුල්වීමට ඉඩ නොදීම නෙමෙයි. අද වෙනකොට පෞද්ගලික හා වාණිජ බැංකු 23ක් අපේ රටේ කටයුතු කරනවා. ඒ නිසා මේ රාජ්‍ය බැංකු 3, මහජන බැංකුව, ඊට පස්සේ ෆීලික්ස් ඩයස් ඇමතිතුමා මුදල් අමාත්‍යවරයාට ශ්‍රීමා බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේ ලංකා බැංකුව ජනසතු කරා. ඒකටත් පනතක් ගෙනාවා. ඒ පනතකින් ඇති කරපු ශක්තිය තමයි මේ බැංකුවලට එහි අරමුණු පරමාර්ථ සඳහා තිබෙන්නේ. ඒ වගේ ආචාර්ය එන්නම් පෙරමැතිතුමා තැපැල් දෙපාර්තමේන්තුවේ තිබුණු තැන්පත් ගිණුම් මැකතු කරලා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇති කරා. මේ බැංකු තුම තමයි මේ අපේ රටේ මූල්‍ය ක්‍රමයේ ශක්තිමත්ම ආයතන තුන හැටියට අපේ ආර්ථිකයට පණ දෙන්නේ. UNP පාලන සමය තුළ හෝ ශ්‍රී ලංකා හෝ සමග පෙරමුණු අපේ පාලන තන්ත්‍රයන් තුළ ආර්ථිකයේ ශක්තිය දී තිබෙන්නේ ආර්ථිකයට අවශ්‍ය සංවර්ධනයේ ණය සහයෝගයන් විවිධ ජාත්‍යන්තර ව්‍යාපෘති දේශීය ව්‍යාපෘති වලට ඉදිරිපත් වෙන බැංකු බවට පරිවර්තන වෙනවා තිබෙනවා. ඒ නිසා මේ රාජ්‍ය බැංකු 3 ආරක්ෂා කරගත යුතුයි. රාජ්‍ය බැංකු පවතින ධනවාදී ආර්ථිකයන් තුළ රාජ්‍ය බැංකු පවතින්න පුළුවන්. ඒ ප්‍රතිපත්තිය තුළ තමයි අපි මේ මහජන බැංකු අද ආරක්ෂා කර ගැනීම සඳහා වූ ක්‍රියාවලිය වෙනුවෙන් විශේෂයෙන් කරුණිකයන්ට සූදානම් වෙන්නේ. ආණ්ඩුව වෙනුවෙන් කිව්වා අද සිද්ධ වෙන්නේ ප්‍රාග්ධනය වැඩි කිරීම පමණයි. අද සිද්ධ වෙන්නේ ණයකර නිකුත් කිරීම පමණයි. මේ කොටස් අවසන් වන්නේ කොටස් වෙළඳපොළේ. අපි කවුරුත් දන්නවා මේක. ප්‍රාග්ධනය වැඩි කිරීම සම්බන්ධව යුගයේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න ජාත්‍යන්තර ගණදෙනු ඉෂ්ට කළ හැකි ප්‍රධාන බැංකුවක් බවට මහජන බැංකුව පත් වෙලා ඉවරයි. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. රාජ්‍යයේ සංවර්ධනයට, පෞද්ගලිකාංශයේ සංවර්ධනයට, ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවේ ගණදෙනු වලට කටයුතු කරන කේන්ද්‍රීය බැංකුවක් හැටියට පත් වෙලා තිබෙනවා. ඒ ගැන නෙමෙයි වාදේ තිබෙන්නේ. වාදේ තියෙන්නේ බැංකුවේ අනාගතයට සිද්ධ වෙන්නේ මොකක්ද මෙතනින් අහන්න කියලා. මේ ආණ්ඩුවට ආර්ථික සංවර්ධනයක් ඇති කර ගැනීමට බැරි වුණා. ඒ ගැන ප්‍රසිද්ධ රහසක් බවට පත් වෙලා තිබෙනවා. 6.7% වේගයෙන් වර්ධනය වුණු අපේ පාලන කාලයේ අපේ රටේ ආර්ථිකය අද 2.5% බැහැලා තියෙන බව මහා බැංකු අධිපතිවරයා හා මූල්‍ය අරමුදලම කියනවා. දෙවැනි කාරණේ ජාත්‍යන්තරව ලෝක ආර්ථිකයේ පසුබෑමකට පත්වෙමින් තියෙනවා. ලෝක ආර්ථිකයන් පසුබෑමකට පත්වෙන හැම අවස්ථාවකටම රාජ්‍ය බැංකුවලට තමයි ආර්ථිකයේ ආරක්ෂක හැටියට මැදිහත් වී කටයුතු කරන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් මම දීර්ඝව කතා කරන්න උත්සාහ දරන්නේ ප්‍රාග්ධනය වැඩි කිරීම පිළිබඳව හා ණයකර නිකුත් කිරීම සම්බන්ධව ඉදිරිපත් කරපු කරුණීදී අද මේ වෙනුවෙන් තිබුණු ආරක්ෂක වගන්ත ඉවත් කිරීමට ආණ්ඩුව යෝජනා කරලා තිබෙනවා. අපි දන්නවා මූල්‍ය අපේ රටේ කේන්ද්‍රීය මොනිටරි බෝඩ් which is the sole custodian of the monetary system of Sri Lanka. It has the right to direct advice and to advise for intervention, which a minister can't say no. Now those clauses are being removed. Now the power has been taken to the Ministry of Finance only. And the board will have unlimited power, unlimited autonomy to act in any way. My honorable friend, the Minister of State for Finance is here. Yesterday and the last few days, he has been lamenting about the failure of the Air Lanka, UL, the drain of our earned foreign exchange. The same situation will happen if you open in this manner the debenture form that can end up in the share market and finally go into the hands of the private sector. That is why we are pressing and asking the government to bring the necessary protection. If you all are failing, we will move the amendments in order to protect the state bank from this type of transfer, which is a hidden way of approaching this situation of privatization. Garu Sabhapati Tumani, ඒ වගේම අපේ රටේ අපි අරන් බැලුවොතින් බැංකුවල අද පොලි ආදායම විතරක් අපේ රටේ බැංකු ක්‍රමයේ වටිනාකමින් බිලියන 1108ක් පොලි ආදායම ලබනවා. පොලිය සඳහා වියදම 711යි. මේ පරතරය ඉතාම විශාල පරතරයක් බවට පත් වෙලා තිබෙනවා. පොලි නොවන වියදම් ආදී අඩු කරනකොට විශාල පරතරයක් පවතිනවා. ඒ නිසා අපේ රටේ පොලියෙන් පමණක් ජීවත් වෙන බැංකු ක්‍රමයක් නොවේ. අපේ රටේ පොලිය වාගේම ආයෝජනය කරන බැංකු ක්‍රමයක් අවශ්‍යයි. අපි දැක්ක කලින් රජයේ ආයෝජන තිබුණු ඇති කරපු බැංකු දෙකක් ක්‍රමානුකූල පුද්ගලික අංශයට ගියා. කොටස් වෙළඳපොළ නිසා, ණයකර නිසා ඒවා යළිත් සිදු නොවෙන්නට අපි මේ ආරක්ෂක වගන්ති ඇති කිරීමේ වැදගත්කම අපි දකිනවා. මම විශේෂයෙන් කියන්න කැමති රටේ අවධානයටත් ගේන්න, Why did the coffee king commit suicide? That was the news of India 2 weeks ago. Why did the coffee king commit suicide? The billionaire businessman, which was a success story in South India, committed suicide because of the income tax department. And today there is an inquiry. So don't try to kill the national industry. Don't try to kill our established national banks. This is the, finally it will only push our economy into the hands of the foreign hands. ඉතාම ඕනෑකමින් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට කැමති clause number 2, clause 3, clause 4, clause 5, which is being debated today in the open. I would like to refer to an article that is published today by former chairman as well as President of the Bank Employees Union, Mr. Rusiripala. T. Rusiripala. He gives alarming signals which have not been answered by the government. That's why this debate is very important. And I hope before the 4th that the government will come again and agree with the opposition to make the necessary amendments. Mehi wedagath karunu kīpayak ow sandahan karanu. Danata thiyena balatala monetary board ekata thiyena balatala sampurnen ivat kirimen bankuwata desapalana karane katiyutu karanna puluwan kama athi wenawa. Moolyamaya katiyutu වැරදි තීරණ රාශියක් ගත්තත් පාලනය කරගන්නට බැරි අවස්ථාවකට පත් වෙනවා. මේ කිසිම අවස්ථාවක මහජන බැංකුවට අද පත් වෙන්නේ දේශපාලන නොවන කෙනෙක් බවට සහතිකයක් නැහැ ගරු ඇමතිතුමනි. ඒවත් ඔබගේ යහපාලන ප්‍රතිපත්තිය තුළ මුළු මහත් රාජ්‍ය සේවය පෞද්ගලික අංශය ඉල්ලා සිටියේවත් අද වෙනතුරු ඇති කරන්නට බැරි වී තිබෙනවා. එවැනි අසාර්ථක තත්ත්වයක් තුළ බැංකුවේ අද තිබෙන ආරක්ෂක වගන්ති මූල්‍ය ක්‍රමයේ ඉවත් කිරීමට ගන්න පියවරවල් මා හිතන්නේ ඉතාම භයානක පියවරවල්. මේන් ඇමතිවරයාට the determination of the paid up capital under this enhanced authorization limit will be done by an order published in the gazette and every order made by the minister shall be brought before parliament. Parliament has to have the control over the activities according to that. Make Vaganti Vatkirima Sandaha Utsaharana main Nirdesa, a Vaganti Vatkirima Tapanati again Nirdesian Itam Bayanakai. Hemanang Ada Siduvena Tapulwang. Under the amendment proposed, bank and with the approval of the Ministry of Finance. Issue debentures without any reference to the monetary board. It can end up in the stock market. It can finally be bought up by any one dealing in the stock market. Parliament will have to address these issues and introduce suitable checks and controls unless they favor the issue of shares to public and dilute the state ownership of the bank. They may බරපතල කරුණු අතර
කරුව ඇමතිතුමනි තව විනාඩි 3ක්
තියෙනවා මම මගේ කතාව අවසන් කරන්න
තව විනාඩි 3ක් තියෙනවා
අද තිබෙන වගන්ති අනුව අපිට මූණ දෙන්නට සිද්ධ වෙන අපේ රටේ සංවර්ධනය සඳහා ඉතාම බරපතලම වගකීම් ඉෂ්ට කරන්නට පුළුවන් වෙන රාජ බැංකු තුන එයි ශක්තියින් අඩු නොකර කටයුතු කිරීමේ ආරක්ෂක වගන්ති ඇතුළත් කිරීම සඳහා කලින් සඳහන් කර පරිදි the removal of the requirement to obtain prior approval of the monetary board and the determination of the methodology of a debenture issued through an intervention of the ministry appear to be a license to be granted to the bank authorities to freely decide the supplementing of any sums of funds through debentures. Judging from the performance over the years and the failures to put back on real commercial footing, this sounds alarm bell which needs attention. The minister of විරුද්ධ පක්ෂයත් කියන කරුණු මේ බැංකු රාජ බැංකු තුන ආරක්ෂා කර ගැනීම සඳහා මේකට කලින් උත්සාහ දරුවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ 1980 ගණන්වල අපි විපක්ෂයේ හැටියට එදා ඉදිරිපත් වෙලා මොකද බැංකුවේ ආරක්ෂකයන් බැංකුවේ වැඩ කරන අය පමණක් නෙවෙයි එයි තන්පත්කරුවෝ එයි රාජ්‍ය වගකීම ඒ ආරක්ෂා කිරීමයි මේ අය තමයි අද හඬ නගන්නේ ආණ්ඩුවගෙන හඬ නගන එක වැරදියි කියලා හඬ නැගුවෙ නිසා ඩීබී විජේතුංග මුදල් ඇමතිතුමාට ඉල්ලාස් කරගන්න හැදු සිද්ධ වුණේ 1986 මේ වගේ දරපු උත්සාහය ඒ නිසා මහජන හඬට සවන් දීම මහජන තන්පත් කරුවන්ට සවන් දීම ඒ තුලින් බැංකු ක්‍රමය විතරක් නෙමෙයි බැංකුවත් ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාදාමය තුලින් තමයි තවත් බැංකුව වර්ධනය වී හැකි විශාල ක්‍රියාකාරී බැංකුවක් බවට පරිවර්තනය වී හැකි වන්නේ. අන්න ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගවලට විරුද්ධ පක්ෂය හැටියට අපි සංශෝධන ඉදිරිපත් කරනවා. ඔබලා ඒ සංශෝධනවලට ඉඩ දෙන්නේ නැත්නම් අපට මේකට විරුද්ධ වෙන්න සිද්ධ වෙනවා බව ඉතාම වගකීමෙන් අපි ප්‍රකාශ කරනවා.